අවු තමයි මේ ලෝකේ ජය ගන්න මූලිකය. ලෝකේ ජයගත්තේ මව නිසා. මොකද හේතුව? මව තමයි දරුවා හැදුවේ හැදිච්ච දරුවෙක් හැදියේ. ඒ කටේ සම්පූර්ණ පැහැදිලා තිබුණි මවට. එහෙනම් මවට ගරු සැලකිල්ලක් ලැබුණා. ලෝකේ මෙන්න මේ මව ඉන්නකන් ලෝකේ ජය ගන්න. මේ දහම ජය ගන්න. ධර්මයේ විනාශ වෙන්නේ නැහැ. මොකද දරුවා පුංචි කාලේ හැදෙන ගහ දෙපෙත්ෙන් දණී කිව්වා වගේ හැදෙනකොටම හරියට හදාගත්තා. පුංචි කාලේම. ඒ දරුවා යහපතේ විහිදෙනා මිසක් අයහපතේ වැටෙන්නේ. තාන් හෙද්දට ඉස්ලාම දාපු වර්ණය අල්ලනවා ඉස්ලාම ගුණක් වැටෙනොත් ඒක අල්ලනවා වගේ. මේ දෙකම අල්ලනවා. අන්න ඒ වගේ තාන් හෙද්ද වගේ උපන් දරුවාගේ තාන් හිතට ඉස්ලාම ගුණ ධර්මයක් දුන්නා. ඒ දරුවා කවදාවත් පස්සේ වෙනස් වෙලා විනාශයටපත් වෙන්නේ. ඒක කාවැදියා හිතේ පිහිටනවා. ඔන්නේ වැදගත් කාර්යයේ හිමිකම බාහිරකාරත්වයේ තිබුණේ මවුට. එයා මව මොකද කරන්නේ කවදාවත් වෙන රස්සාවල වලට ගියේ නැහැ. වෙන වැඩ කරන්න ගියේ නැහැ දරුවා හදන මව. එයා හැම වෙලෙම තමගේ දරුවා හදන තැන හිටියා. දරුවා හදා ගැනීමේ මූලික කාරණේ තිබිච්ච නිසා ලෝකයේ ධර්මයේ ජය ගන්න මාතාවට ජගත් මාතා කිව්වා. ජගත් මාතාව කියන්නේ අන්නේ අයද. බොහෝම ශිෂ්ටාචාරයි. දරුවා අනික් කෙනෙකුට හදන්න දෙන්නේ. වැරදි පැත්තට පාප පැත්තට දරුවා හැඩගස්සන්නේ. උපන් තැන් පටන් ගෙනම දරුවා හදන්න පටන් ගන්නෙ ධර්මයට අනුව. මෙන්න මේ නිසා මොකද කරන්නේ මව්ගේ රාවයෙන් අහකට යන්න දුන්නේ නැහැ දරුවාට. මව්ගේ රාවේ පිටම ජීවත් කරගත්ත දරු කාලේ. 6 අවුරුද්දක් යනවා. අවුරුදු 6 සම්පූර්ණකම් මව් කියන එක විතර. කවුරුවා කියන එක අහන්න දරුවාට තිබෙන්නේ නැහැ. දරුවාගේ වාරකාරත්වයේ මව් කාටවත් ඉඩ දුන්නේ නැහැ. මොකද දරුවා විනාශ වෙනවා එහෙම කරු. දරුවාට වැරදි වැඩ උගන්වනවා. දුෂ්චරිත උගන්වනවා. දරුවාට ගුණධර්ම නොවන දේවල් උගන්වනවා. ඒ නිසා ඒක දන්න මව්. ඒ පුංචි දරුවා පුංචි හැදෙන කාලේ මව්ගේ ගහක් කලේ. මව්ගේ රාවේ පිටම ජීවත් කරපු නිසා මයුරා පිට ඉන්නවා කිව්වා. ඉතලම මොකද කියලා දුන්නේ? මේ ස්කන්ධ ටික මාන ධර්ම බව පෙන්වා දෙන එක තමයි අම්මා පුංචි කාලේම කලේ. පුදේ වැඩක් නැතිව වැඩක් නැහැ. ඔය ලස්සන කියනවා පස්සේ යන්න එපා. ඔය සුවඳ පස්සේ යන්න එපා. ඔය වැඩක් නැති හිස් වැඩ පස්සේ යන්න එපා. එන් පටන් ගත්ත දැන් දරු නැලවිලි ගියේට ගත්තේ. ඒකට ගැළපෙන්නා වූ දරුවට කාවදින දහම් අදහසක්. මේ කයේ හැටි. මේ කය වෙනසෙන හැටි. මේක නැති වෙලා යන හැටි. මේක දිරල යන හැටි. මලක් පර වෙනවා වගේ මේ කය පර වෙලා යන හැටි. පුංචි ළමයාගේ පුංචි මනසට ඉස්සෙල්ලාම ওই දහම් දුන්නා. මෙන්න මේක තමයි මව්ගේ රාවය. පළවෙනි අවුරුද්දේ ළමයා ඉගෙන ගන්න මුළු මේ ලෝකෙට පහළ වෙච්ච ආගන්තුක ඉගෙනීම. මව්ගේ රාවයෙන් ලබාගත් බුදුදහම නිතා. ඒ දරුවා පළවෙනි යහපත් මුහුණුවරක් ගත්තා. නරක වැඩ කරන්න එපා කියලා මේ පළවෙනි අවුරුද්ද පූර්ණ වෙච්ච ළමයාගේ මනසේ දැන් ওই ටික තියෙන අම්මා දීලා. මව්ගේ රාවෙන් හම්බෙලා. දැන් දරුවා දන්නවා මේවා හොඳයි මේවා නරකයි හොඳ අතක වැඩයි නරක අතක වැඩයි. පළවෙනි අවුරුද්දේ. දැන් අම්මා දුන්න බෞද්ධ මුහුණුවරකුයි බෞද්ධත්වයෙන් හොඳ නරක තෝරාගන්න දෑතකු. දෙවෙනි අවුරුද්ද ජීවත් වෙන්නේ මව්ගේ රාවේ පිටව. අනේ දෙවෙනි අවුරුද්දේ ළමයා නව ආගන්තුක මේ ලෝකේ වැඩ පිළිලා ඉගෙන ගන්නවා. මෙන්න මේ ඉගෙන ගන්න කාලේ දෙවෙනි අවුරුද්දේ ළමයා කියලා දුන්නේ හොඳ නරක දෙක. ඇත්ත නැත හොඳ නරක තෝරා ගන්න හැටි. ඔන්න ඕක කියා දෙනකොට දෙවෙනි බෞද්ධ මූණවරක් ළමයා දෙවෙනි අවුරුද්දේ පූර්ණ කරගත්තා. දැන් ළමයාට මූණවර දෙකක් හම්බුණා. පළවෙනි අවුරුද්දේ අත්දැකීමයි දෙවෙනි අවුරුද්දේ අත්දැකීම ලැබුණ මූණවර දෙක. දෙවෙනි අවුරුද්දේ දැනගත්ත හොඳ නරක දෙක දැනගත්තාම පළවෙනි අවුරුද්දේ දැනගත්ත හොඳ නරක දැනගත්ත දෑතයි. දෙවෙනි අවුරුද්දේ හොඳ නරක දැනගත්ත දෑතයි වශයෙන් දෑත් හතරකුයි මූණ දෙකකුයි හම්බුණා. ඔය ක්‍රමයට 6 අවුරුද්දක් යනකොට බෞද්ධ මුහුණුවර අවුරුදු 6ක අධ්‍යක්ෂීම් වලින් මුහුණුවර 6ක් ලැබුවා. හොඳ නරක අවුරුදු 6ට ඉගෙන ගත්තේ නේ. හොඳ 6කුයි නරක පැත්තේ අත 6කුයි කියලා අත 12ක් ලැබුවා. මව්ගේ රාවේ පිට වාසය කරන නිසා මයුරා පිට වාහනයක ඇදලා ඕක යන මුහුණු 6යි අත 12යි ඇති එකෙනින් මයුරා පිට ඉන්නවා. මෙන්න බෞද්ධ සංකේතයේ පුංචි ළමයා අවුරුදු 6ක් යනකම් අම්මා හදපු හැටි. දැන් මෙන්න මේ ධර්මයේ ලෝකෙට කියා දෙන එකනට කියනවා ස්කන්ධ කුමාර දෙවියෝ මෙන්න මේක කඩ කරන්න එපා. දරුවා හදනකොට මෙන්න මේ රටාව අහ කරපු දාට බුදුදහම විනාශයි. බෞද්ධ සමාජයේ විනාශින පළවෙනි මුහුණුවර ඔන්න ඕකයි. ඉතින් ඔය මුහුණුවර විනාශ කරන්න නැතුව ඔය මුහුණුවර 6යි 12යි දරුවට දෙන්න. මව්ගේ රාවේ පිට තියාගන්න දරුවා කාටවත් හදන්න දෙන්නේ නැහැ. මෙන්න බෞද්ධ දරුවෙක් හදාගන්න පළවෙනි මුහුණුවර කියලා. ඔන්න අපේ පළවෙනිම දෙවියෝ. දැන් ඔය දෙය අහකරපු හින්දා නේද මේ විනාශය වෙලා තියෙන්නේ. සංකේතය අහකරපු නෑ සංකේතයේ පෙළගු අර්ථය අහකරපු නිසා. අර්ථය අහකලා සංකේතයේ පුදු පුදා ඉඳ ගිය නිසා. අද හිද්ද වුණා මේ වටිනා දහම ඇති වෙන්නේ. නමුත් අපි අද ඒකේ අර්ථය අරගෙන අදහයක් කරනවා. අද හැදෙන පුංචි ළමයි ටික බෞද්ධ දරු පෙරව ටිකක් හැදෙනවා මිසක් වෙන එකක් හැදෙනවා. නෑ ඒ දෙයයි හරි වැදගත්. ඒ දහම දිනේක නම් වැදගත් ස්කන්ධ කුමාර දිවිය. ඔතනින් පටන් ගත්තට පස්සේ අවුරුදු 4 ලබනකොට 6 සම්පූර්ණයි. දැන් 6යි මාසයක් ගියනේ 4 ලැබුවා. අවුරුදු 6ක් ගියාට පස්සේ තමයි ඒ කාලේ දරුවට අකුරු ඉගන්නේ. අකුරු උගන්නන්න යවනකොට ඉස්ත්‍රි පුරුෂ දෙපක්ෂයටම අදාකුරු ගැන්නුවා. එදා එහෙම ගැන්නුවේ නෑ. එතකොට එදායි ගැන්නුවේ කාටද? පිරිමි කට්ටියට පන්සලේ අකුරු ගැන්නේ. ගැහෙන දරුවෝ පිරිමි පුළුටක් පේන්නේ නැති වෙන විදිහ තමයි අම්මා රැක්කේ. අම්මා ළඟ තියාගෙන වටි පෙට්ටි වෙ නැති මළු පැදුරු හදන වෙ නැහැ ඉන්නේ පිඹු පිඹු කරන හැටි තම ගියේ ජීවත් වෙන හැටි ලැජ්ජා බය ඇතුව ජීවත් වෙන හැටි සමාජයේ හැසිරෙන හැටි මෙහෙම හදාගෙන ක්‍රියාව ගෙන දෙන කාන්තාවක් හැටිට ගෑනු දරුවා ගෙදර හැදුවා අම්මලා. හැබැයි ලැජ්ජා බය ඉහෙන් කණින් පිළිලා තිබුණා ළමයි. මිනිස් පුළුටක් දැක්කොත් පිරිමි පුළුටක් දැක්කොත් පැත්තේ වෙහින්ද ඉන්න දෙක තියෙන ලැජ්ජාවද? පිරිමි පහදා කියන මාත්‍රයක් ඇඟට දැනෙලා නැහැ. එදා හිටපු ඒ බෞද්ධ කාන්තාවන් නේන ගෙදර අඳු දරුවට. තාත්තා ඇසුරේවත් නැහැ. අම්මා ඇසුරේමයි ඒ දරුවා දිගටම හැදුවා. කවදා හරි විවාහ කරලා දෙනකන් හැදුණ ආකාරය. පිරිමි දරුවා මොකද කරන්නේ? තමන් විසින් ආපු පරවේණිය ගෙනියන්නේ. පරවේණිය කියලා කියන්නේ පරයන්ගේ වැඩවලින් වෙන් කරන්නේ කොතනද? අපේ වේණිය තියෙනද? අපේ දේ තියෙනද? ආර්යත්වයේ තියෙන්නේ පන්සලේ. ඝණයා කියන වචනේ අද අපහාසයට කිව්වද? සමගියෙන් සමාදානියෙන් පිරිසත් තුළ ජීවත් වෙන්න යම් කිසි කෙනෙක් හදනවා නම් අන්නේ හදන්නා උත්තරමයට කිව්වා ඝන කියලා. ත්‍රිමත් ත්‍රිමා සංඝ ඝන සෝබනා කියලා එහෙම ඒ කාලේ සංඝ ඝන කියන එක බොහොම සංඝ ඝණයා කියන වචනේ බොහොම වැදගත් දෙයක් ගත්තා. සමගියෙන් සමාදානියෙන් ඉන්න සුචරිතය කියා දීලා හරිමකට ගත්ත පිළි තමයි එතන හිටියේ. මෙන්න මේ සමගියෙන් සමාදානියෙන් ඉඳ ගත්ත නිසාම භික්ෂුන් වහන්සේට ඝන කිව්වා. දෙවියෙක් සමානව යහපත් දේ දෙන නිසා දේව ධර්මයක් ලෝකෙට දෙන නිසා සමගියෙන් පාපෙන් ලැජ්ජා ඇතුව බය ඇති ඉඳීම දේව ධර්මයි. පාපීට ලැජ්ජා වින්ද බය වින්ද කියා දුන්නේ පන්සලේ හිටපු ලොකු හාමුදුරුවෝ. මෙන්න මේ ධර්මයේ දුන්න නිසා සමගියෙන් සමාදානියෙන් ජීවත් වෙන ධර්මයේ නිසා ඝන දේව කියලා ලොකු හාමුදුරුවා. නම් ඝන දේව ඉන්නේ අපේ පන්සලේ. අන්නේ ඝන දේව ආශ්‍රයයට යව්වා. 7 වෙනි අවුරුද්ද ලබනකොට පරයන්ගේ වේණිය කියවත් පරයන්ගේ වැඩපිළිවෙලින් වෙන්කරනද දරුවා වෙන දිහාට යන්නද පන්සලට යවුවා. එහෙනම් බෞද්ධ වැඩපිළිවෙල තමයි දරුවා ඇතුළේ ඉගෙන ගන්න. පාපේට ලැජ්ජයි බයයි දේව ධර්ම. ඔන්න ඔය දේව ධර්මයේ කියා දුන්න ඝන දේව ළඟ ඉඳගෙන ඝන ආශ්‍රයේ හිටපු නිසා ඒ දරුවාට ගණේශ කියලා. ඝන ඇසුරේ ඉන්න නිසායි ගණේශ කියන්නේ. එහෙනම් අවුරුදු 8ක් ඉගෙන ගත්තා. අද වෙනකොට මේ මෑතක වෙනකොටත් අටේ පන්තියට නිකන් පන්ති තිබුණා. එන් එහා පන්ති තිබුණා කියන එක අපේ ආදි කරන්න තවත් දන්නවා. අටෙන් එහාට උගන්නන්නේ පන්ති තිබුණා මේ මෑතක වෙනකම්. පිරිවෙනේ අවුරුදු 8ක් ඉගෙන ගත්තා ළන්නේ. එදා ඉගෙන ගත්තේ ධර්මයට අනුකූල දේවල්. දැන් මව්ගේ ශ්‍රාවයේ පිට මයුරා පිට ජීවත් වෙච්ච කාලේ ඉවරයි. දැන් මොකද කරන්නේ? සමාදම් කරවන අර ශික්ෂාපද පහ. සමාදම් කරවයි නම් අර ඝන දේව නැහන අර හාමුදුරුවෝ කියනවා. උතේ දැන් ඉතලා අම්මා කෙනෙක් ඉදිරිය ජීවත් වුණාට දැන් බෑ ආ ලොකු කෙනෙක්. ඒ නිසා දැන් මෙන්න මේ දුන්න ශික්ෂාව තේරුම් අරගෙන ওই ශික්ෂාව මුහු කරගෙන ජීවත් වෙන පුරුදු වෙන. අනුගෙන් අහන්න ඕනේ නැහැ දැන්. මෙන්න මේ ක්‍රමේ දුන්නාම මුහු කරගත්තා වූ ශික්ෂාව පිට ජීවත් වෙච්ච නිසා දැන් හැදෙන මූසික පිට ජීවත් වෙන කෙනෙක්. මූසික කියන්නේ මොනවාද? ශික්ෂාව මුහු කරගෙන ජීවත් වෙන කියන කාට? මූසික පිට ඉන්න කාට? ගණේෂ ඉන්නේ මූසික පිට කියලා චිත්‍රයන් දෙකක්. අන්න දෙවියන්ගේ වාහනේ මීයාගේ රහදාන් තියෙන්නේ සංකේතයේ තෝරාගෙන තියෙන ආකාරයට. ශික්ෂාව මුහු කරගෙන ඒ තුල ජීවත් වෙන්න ඝන දේවලඟ ජීවත් වෙන්න ගණේෂේ හැටියට ජීවත් වෙන. අවුරුදු 8ක් ජීවත් වෙන කාලයට අෂ්ඨ ගණේෂ කිව්වා. ඝන ඇසුරේ ජීවත් වෙන අවුරුදු 8ක් කිව්වා අෂ්ඨ ගණේෂ. ඉස්සෙල්ලාම බාර දුන්නේ කෙනාට කිව්වා බාල ගණේෂ. ඊට පස්සේ ඒ ළමයා ක්‍රමක්‍රමී එතනින් වැඩෙන්න පටන් ගත්තා. බල ගණේෂ. එකිනෙක නම් ආවා. ඊට පස්සේ ඒ ළමයාට කියා දුන්නා එදා තිබිච්ච අපේ පැරණි නැටුම් රටාව. අවුරුදු 8 10 වෙනකොට ඒ ළමයාට කියා දුන්නේ සංගණ නැටුම්. ඒ කියන්නේ ඒවා මේ නිකන් නැටුම් නෙමෙයි. ඒවා එකතරා විද්‍යාව. ඕකට කියන නර්තනය කියලා දෙනවා. එයාට කියන නර්තන ගණේෂ. ඒක අෂ්ඨ ගණේෂ හැදෙන හැටි. ඔහොම ගිහිල්ලා ඉතින් එයා ඊපස්සේ ප්‍රදාන කරගත්තා. ඒවන් සුදුසු අය. එයාට කියව මහා ගණේෂ. මේ කොහොම ගෙනහිලා ඉතින් එකින් එකට ගණේෂ අටක් තියෙනවා ඔය විදිහ විග්‍රහ කරලා. අනේ ලක්ෂ්මී ගණේෂ කියන්නේ අවුරුදු 16 සම්පූර්ණ වෙලා දැන් හාමුදුරන්ගේ ඉගෙනගෙන ඉවරයි දැන් ඉතින් ගිහි ජීවිතයක් ගත කරන්න යන නියම 16 වයස තරණයට ආපු කාලේ. අවුරුදු 16 ලැබනකොට එයාට කියව ලක්ෂ්මී ගණේෂ කාලේ. දැන් එයාට කියා දෙනවා පෞල් ජීවිතය ගත කරන්න හැටි. දැහැමින් සාමයෙන් පෞල් ජීවිතය ගත කරන්න හැටි. දැන් තරුණයාට කියා දෙනවා එයාට ගැලපෙන දහම. මෙන්න මේකට කියනවා ලක්ෂ්මී ගණේෂ කාලේ. ඒ කියන්නේ භාර්යාව සරණ පාවා ගත්තාම කාටවත් කරදරයක් නැතුව ඒ භාර්යාවත් එක්කලා හටීතු කරගෙන මෙහෙම ජීවත් වෙන්න ඕනේ කියලා මෙලෝ ජීවත් වෙන ආකාරයට හාමුදුරුවෝ උපදෙස් දෙනවා දැන් අර තරුණයාට. ඔන්නේ උපදෙස් දීලා තමයි සංසලියෙන් පිට කරන්නේ අෂ්ඨ ගණේෂ කාලේ ඉවරේ. ඔන්න අෂ්ඨ ගණේෂ අයියා කියනවා අර පල්ලෙහා ඉන්න විස්කන්ද කුමාර මල්ලි කියනවා. ගෙදර ඉන්නේ මල්ලි අම්මලාගේ. ඒ වටම ගිය අයියා පන්සලේ ගණේෂලා. ගණේෂ වෙලා. ගණේෂ අයියා වුණේ ඉස්කන්ද කුමාර මල්ලි වුණේ ඔන්නේ හේතුවයි. දැන් මම එකිනෙකට යන්න ලස්සන. ඊට පස්සේ ඔතනින් ගියාට පස්සේ එයා දැන් බුදුදහම අහලා දහම් තේරුම් අරගෙන උන්වහන්සේගෙම බණ අහලා අඩුගානේ සෝතාපන්න හෝ සකෘදාගාමි වෙච්ච මට්ටමේ කෙනෙක් හිටියෝ තමයි විවාහ ජීවිතය ඇතුළත ඉන්නේ අදහස් කරගන්න. අනිකයි ඒ තත්ති ඉක්මවා ගියායි. එයායි පන්සලේ ඉන්නේ සුද්ධ වෙච්ච අය. ඒ තමයි කපු මහතුළු කියන්නේ. කපු කියන්නේ සුද්ධයි කියන එක. අනාගාමි වෙච්ච අය. එයා කියන්නේ විවාහ වලට එයා පන්සලේම හිටියේ. එන අය පන්සලේ අපෝපස්ථාන කරන හාමුදුරන් අපෝපස්ථාන කරදී අනාගාමි උපාසකවරු තමයි ඉතින් වැඩි ඥාණයේ ඇති වෙච්ච අය අනාගාමි වෙලා. සෝවාන් සකෘදාගාමි වෙච්ච කට්ටිය අනිසර ගියා. අර ගිහි ජීවිතේ හුවේ ජීවිතය ගත කරා. දැන් ඒ කාලේදී වෙච්ච හිරි තමයි අම්මයි තාත්තයි ඉතින් පුතයි මේ ලේලි ඔහොම එක ගෙදර ඉඳගෙන පවුල් කෑ වෙනවම හවිලි ලැජ්ජා ඇති වැඩක් හිටිය සැලකුවා. මූණ බලන්න පුළුවන් කමක් නැහැ. එදාට ඉතින් සුජාත්ටි ඒ තරම් ගුණේවා. එහෙනම් මොකද කරන්නේ ඔය ඒ අවස්ථාවේදී? අර දෙමව්පිය විසින් තිවිච්ච එකද පොදුවේ අරගත්ත ඉඩමේ කොටසක් වෙන් කළා. සුනු කියනවා කියන්නේ කොටස් කරනවා. සුනු වශයෙන් වෙන් කරපු නිසා කියනවා විසුරු කළා. කොටසක් වෙන් කළා කියන එකයි විසුරු කළා කියන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ? මේ විසුරු කරපු ස්ථානයේ ජීවත් වෙන හැටි කවුද කියා දුන්න? අර හාමුදුරුව දේව ධර්මයේ කියා දීලා තියෙන ළමයාට. දැන් මෙච්චර කල් ශික්ෂාව මුහු කරගෙන ජීවත් වුණා. දැන් ඔබ යමක් දැනුවත් වෙච්ච කෙනෙක්. දැන් ගුරු කරගත්ත ධර්මයක් ඔබේ ළයේ තියෙනවා. ගුරු කරගත්ත ධර්මයේ ලයේ තියාගෙන ගුරු කරගත්ත ලයක් ඇතුළ ජීවත් වෙන ගුරුලා පිට ඉඳ දැන් ඉවිනවා. අනේ විෂ්ණුට ගුරුලා වාහනය වෙච්ච හැට. ගුරු කරගත්ත ලයක් ඇතුළ ජීවත් වෙන ගුරු දුවේ. දැන් ආයතරයක් මම උපදෙස් දෙන්න ඕනේ. කියා දීපුව දැන් හිතේ තියෙනවනේ. ඒ කියා දීපුව ගුරු කරගන්න. ඒ තුල ජීවත් වෙ. ගුරුලා පිට ඉඳ. මෙන්න මේක කියත ඊට තමයි සුනුවාසිය වෙන් කළ දුන්න ජීවිතයක් ගෙන යන්නේ. වෙන් වෙලා හිටියත් ෘතෝපකාර සලකනවා. දෙමාපියන්ට සලකනවා. වෙන්නුණත් හුයකින් බැඳා හා සමාන. වෙන් වී හිටියත් හුයකින් බැඳා හා සමාන නිසා එයාට තවනම කව වෙන් හූ දෙවියෝ. වෙන්නලා හිටියත් බැඳිලා ඉන්න. දෙමාපියන් යුතුකම් කරනවා. පන්සලේ යුතුකම් කරනවා. ධර්මයට බැඳිලා. ගතින් වෙන්ුණත් දෙමාපිය අතරින් හිතෙන් බැඳිලා ඉන්න නිසා හුයකින් බැඳිලා වෙන් වෙලා ඉන්න නිසා ඒ දේව ගතිය ඉන්න නිසා කව වෙන් හූ දෙවියෝ වෙන් සුනුවසේ වෙන් කරගත උනේ ඇර විසුණු දෙවියෝ කිව්වා. ආ විසුණු දෙවියෝ කියන්නේ විවාහයට පත් වෙන ඉර මනමාලයා කියලා අද කියන වචනේ කියන එන අනේ පළිනු පුද්ගලයා. මෙයාට කිරි මුහුද කලම්බලා තමයි ප්‍රියාකාන්තාව ගෙනත් දුන්නේ. කිරි මුහුද කලම්බුවා කියන්නේ සුද්ධ කාන්තාවක් කුල කාන්තාවක් හොයන්න ගිරන් යවුව පිරිස. ඒවලු ඒ වගේම සුද්ධ චෛත්‍යයක් ඇතුව හැදිච්ච කෙනෙක් කොහෙද ඉන්නේ ගෙදරක ගැලපෙන කෙනෙක් හොයලා එන කාන්තාවක් වශයෙන් විවාහ කරලා දුන්න. අදම අපි එකතු වෙලා කිරි මුහුද කලම්බලා ප්‍රියාකාන්තාවක් ගෙන මතු කරලා දුන්නා කිව්වේ ඒක. එයා දෙමව්පිය අතර හැදිලා ලැජ්ජාවය ඇතුව ඒ වගේම තමන් කරන දේවල් එකක්වත් අවැළ වෙන්නේ නැති යහපත වෙන දේවල් කරන කටයුතු ඉගෙන ගන්න නිසා. ඒ අතින් දෙන හැම දෙයක්ම ස්වර්ණමය. එහෙනම් අතකින් රත්තරන් විහිදෙනවා ඒ රූපයෙන්. රත්තරන් වැක්කිරෙනවා යතේ. ස්වර්ණමය අත. ඒ අත දුස්චරිතයට යොමු කළේ නෑ. යහපතට යොමු කළා. අපපස්ථාන වලට යොමු කළා. හොඳ දේ කරන්න යොමු කළා. රත්තරන් දෑත අත විච නිසා ක්‍රියාකාන්තාවක් නිසා ඒ ක්‍රියාකාන්තාව දෙවගෙනද රත්තරන් විහිදෙන දෑතක් ඇත. ඒ වගේම හදවත තුල තියෙන්නේ නිකන් හිස් කලයක් වගේ එකක් නෙමෙයි. ස්වර්ණමේදී පුරවගත හදවතක් තියෙන සහ හතරම් කලයක් උපුලේ තියා ඉන්නවා. එයා කවදාවත් හිතුවාකාරකමට ජීවත් වෙන්නේ නැහැ. ස්වාමි ගරුත්වයෙන් ජීවත් වෙච්ච නිසා ස්වාමියාත් හිටියේ ධර්මානුකූල නිසා. ස්වාමියා ගුරු කරගත්ත ලයක් ඇතුව යමක් කියනවා නම් ඊට එහා ඉක්මවා ගියේ නැහැ. එයා ගුරුලා පිට යත් තියාගත්. එයා මේ කාන්තාව, ක්‍රියාකාන්තාව ගුරුලා පිට පැත්තකින් තියෙනවා. මලක් උඩ තියන්න පුළුවන් විදිහේ ගතියක් තියෙනවා. මොකද උම ධර්ම නෙලා ගන්න. උඹ ධර්ම කියන්නේ මාතෘ ධර්ම. මව් කෙනෙක් වෙන්නේ කොහොමද? මව් කෙනෙක් ජීවත් වෙන්නේ කොහොමද කියන එක මේක නිලාගෙන ඉන්න නිසා. උඹ කියන්නේ මාතෘ ධර්මයේ නිලාගත නිසා නෙල උඹ කියන එක තමයි නෙළුම කියේ. ඒ මලට නෙළුම කියන්නේ හේතුව ඒක. නෙළුම් මල කිව්වේ ඒක. උඹ ධර්ම නිලාගත්තු උත්තමාවක් නිසා නෙළුමක් උඩ තියලා ඇන්ද. අනේ ශ්‍රියාකාන්තව නෙළුමක් උඩ ඉන්නේ හේතුව. උඹ යංගනා කිව්වේ උඹ කියලා කියන්නේ මව්. අංගන කියන්නේ විසව. මව් විසව කියලා කියන්නේ උඹේ අංගන. ඒ කියන්නේ අර එදා හිටපු මව්ට මව් අංගන. උඹේ අංගන. එයාත් අර ජාතියේම ජීවත් වෙලා ඉතින් අධ්‍යක්ෂින් ලබලා තියෙන්නේ. එයා තමයි මව් උනේ. එතන එයාගේ දරුව හැටියට තමයි ශ්‍රියාකාන්තා. එයාගේ දුව. ඔකම බෞද්ධ පිළිවෙත යන. මෙන්න මේ ක්‍රමයට තමයි ඔය කියනා වූ චිත්‍ර රටාව හැදුනේ, සංකේත රටාව. මේ අපේ බෞද්ධ චරිත රටාව බෞද්ධයෝ විසින් ගෙනහිලා හදාගත්ත ක්‍රමය.